හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනින් සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නට. පසුගිය සතියේ බොහොම ආන්දෝලනාත්මක පුවත් රාශියක් සිද්ධ වුණා විශේෂම ශ්‍රී ලංකාවට සම්බන්ධ ක්‍රීඩා පිටියේ එතර සහ මෙතර. අපි බලමු එකින් එක පෙළ ගස්වලා මොනවද ඒ කියන කාරණා කියලා සුපුරුදු විදිහටම අද දවසේත් අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබුවන් සුබෝදැසනක් රංගන.
අයිබුවන් මදුර සුබෝදැසනක්.
හොඳයි අපි මුලින්ම ක්‍රිකට් පිටියෙන් පටන් ගමු. විශේෂම මේ දවස්වල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙනවා. අද දවසේ තමයි අවසාන එක් දින තරගය පැවැත්වෙන්නේ. තරඟ පහකින් සමන්විත මේ තරඟාවලියේ එක් දින තරඟාවලියේ දැනට ශ්‍රී ලංකා කණ්ඩායම 4.0 විදියට පරාජයට පත් වෙලා තියෙනවා. පස්වෙනි තරගයේ අද දවසේ අපි මේ ගැන සාරාංශයක් ඉදිරිපත් කළාම අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
මදුරේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පසුගියදා අඛණ්ඩව එක් දින තරගාවලියේ සිව්වන තරගයක් පරාජයට පත් වුණා. දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 40කින් එම තරගයේ පරාජයට පත් වුණා. එහිදී දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 367ක් ලබා ගන්නට සමත් වුණා. කඩුරු පහක් තැවි ෆස්ට් ඩු ප්ලේසිස් ලකුණු 185ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් 4.16ක් සහ 6.3ක් සමගින් සුපුරුදු ලෙස එබී ඩිවිලියර්ස් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වුණා. ලකුණු 64ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකාව තමන්ගේ ඉනිමේ අන්තිම පන්දු 18 තුළ ලකුණු 50ක් ලබා ගැනීමත් හැපී පෙනුණා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමත් තරගේ අත්හැරියේ නැහැ. ලකුණු 327ක් ලබා ගත්තා. සියලන් දැවි පන්දු 40ට එක් පන්දුවක් තුළ පළමු කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්පැල්ල සහ නායක උපුල් තරංග ලකුණු 139ක සම්බන්ධතාවක් ගොඩ නගන්නට සමත් වුණා. පන්දු වාර 10ක් තුල ශතකයක සම්බන්ධතාවක් ඉක්මවා යන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. එක් අවස්ථාවක සාර්ථක ලෙස මේ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව හඹා යන ආකාරයකට දක්නට ලැබුණා. තරගාවලියේ පළමු වතාවට තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු ශතකයක් වාර්තා කළේ. ටෙස්ට් තරගාවලියේ, විශ්වයිනි තරගාවලියේ සහ මේ එක් දින තරගාවලියේ අවසන් අදියරට පිවිසී සිටින අවස්ථාවේදී නායක පුල් තරංග ලකුණු 119ක් ලබා ගත්තා. දික්වැල ලකුණු 58කට දැවී ගියා. නවක ක්‍රීඩක සඳුන් වීරක්කොඩිත් ලකුණු 58කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 20ක් තුල බිඳ වැටීම තුල ශ්‍රී ලංකාව මෙම තරගයේ පරාජය හිමි කරගත්තා. නමුත් ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ශතකයේ කැපී පෙනුණා. ඒ වගේම ශ්‍රී ලංකාව පළමු වතාවට තමයි දකුණු අප්‍රිකාවේදී ලකුණු 300 සීමාව මෙම තරගාවලිය තුළ ඉක්මවා යාමට සමත් වුණේ. මෙම තරගාවලියේ අද පැවැත්වෙන අවසන් තරගයේ දකුණු අප්‍රිකාව ජයගත හොත් ඔවුන් එක් දින වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පැමිණෙනවා. දෙවන විට ඔස්ට්‍රේලියාව තමයි ප්‍රථම ස්ථානයේ සිටින්නේ. ඔවුන් දෙදෙනාටම ප්‍රසාද ලකුණු 118 බැගින් හිමි වී තිබුණත් අද තරගයේ දකුණු අප්‍රිකාව ජයගත හොත් ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත් වී දකුණු අප්‍රිකාව ප්‍රථම ස්ථානයට පත් වීමට නියමිතයි. මදුර ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ එක් දින වර්ගීකරණයේ 6 ස්ථානයේ.
හොඳයි රංගන අපි ඊළඟට කතාබහ කරමු. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන ඔස්ට්‍රේලියාවට ලබන 17 වෙනිදා පෙබරවාරි 17 වෙනිදා ප්‍රථම 20-20 තරගය පැවැත්වෙනවා මෙල්බන් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ MCG ක්‍රීඩාංගණයේදී. තරඟ තුනක් පැවැත්වෙනවා T20. පසුගිය ලෝක කුසලානයට පස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඊයේ දවසේදී ආරංචි වුණා. ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවලා තියෙනවා කියලා විල්ලා ශ්‍රී ලංකා සංචිතයත් නම් කරලා තියෙනවා කියලා ආරංචියක් ආවා. අපි මේ ගැන කතාබහ කරමු. කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ සූදානම ඔස්ට්‍රේලියානු සංචාරයේ සඳහා?
තරග තුනක් පමණයි මේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේදී පැවැත්වීමට නියමිත වන්නේ. මෙහි විශේෂතම කාරණාව වන්නේ නම් කළ කණ්ඩායමට දකුණු අප්‍රිකාව සමග පැවති 20-20 තරගාවලියේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීමයි. දිනේෂ් චන්දිමාල් දුර්වල තරග රටාව නිසාවෙන් ඔහුට ටික කාලයක විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව සහ ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් වන විට ලසිත් මාලිංග වසරකට පමණ පසුව කණ්ඩායමට එක් වී තිබෙනවා. උපුල් තරංග තමයි මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, දිලිෂාන් මුණවීර සමගින් චාමර කපුගෙදර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබීමත් විශේෂත්වයක්. උපුල් තරංග නායකත්වය දරන මේම සජ්ජිතේ දරංජේද සිල්වා වගේම අවසන් තරගයේ අවසන් දකුණු අප්‍රිකාව සමග පැවති 20-20 සංචිතයට නම් කර සිටි තීක්ෂිලද සිල්වා සමගින් නුවන් ප්‍රදීප් සුරංග ලක්මාලුත් මෙම සංචිතයට ඇතුළත් වන නැහැ. ඒ වගේම නුවන් ප්‍රදීප් කුසල් ජනිත් සමගින් ජෙෆ්‍රි වැන්ඩසේට මෙම සංචිතයේ ඉඩක් හිමි වී නැති බව සඳහන් කරන්නට ඕනේ. දිල්ෂාන් මුණවීර පිළිබඳව කතා බහ කළොත් 2013 ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර පැවති තරගාවලියෙන් පසුව ප්‍රථම වතාවට තමයි ජාතික කණ්ඩායමක් සඳහා කැඳවීමක් ලැබෙන්නේ. ඔව්, ඒ අතරතුර කාලයේදී බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් එවැගේම කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදීත් සුවිශේෂී දක්ෂතා දක්වන්නට සමත් වුණා. මෑත කාලේ දේශීය ශ්‍රී ලංකා තරග බිබේදී ඔහු පන්දු 179ක් තුළ ලකුණු 191ක් ලබා ගනිමින් නැවතත් තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නට සමත් වුණා. මිලින්ද සිරිවර්ධනත් ශ්‍රී ලංකාව නියෝජනය කළ කාලය සීමාව තුළ පැහැදිලි දක්ෂතා දැක්වුවා. නමුත් කණ්ඩායම ඉවත්ව සිටීමෙන් පසුව නැවතත් ඔහු දේශීය තරග බිබේදී දක්ෂතා දක්වන්න සමත් වුණා. මෑත කාලයේ ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමගින් කඩලු පහක් නිදහෙළමින් ඔහු දැක්වූ තුන්මිරියව දක්ෂතා නිසාවෙන් තමයි නැවතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට වරම් හිමි කරගෙන තිබෙන්නේ. නියෝජනය කරන්නට යනුව ඩම්කල ශ්‍රී ලංකා සංචිතයේ මෙසේ උපුල් තරංග, නිරෝෂන් දික්පැල්ල, අසේල ගුණරත්න, දිල්ෂාන් මුරවීර, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, සචිත් පතිරණ, චාමර කපුගෙදර, සීකුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ඉසුරු උදාන, දසුන් ශානක, ලක්ෂාන් සඳකෑන්, ලසිත් මාලිංග සමගින් විකුම් සංජය තමයි මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සීමිත වන්නේ.
මූලික වශයෙන් අපිට මතකයට නැගෙන නම් අතර සනත් ජයසූරිය කියන නම හැමදාම මතකයේ තියේවි අමරණීය නමක් විදිහට. මොකද තරඟ කරන කාලයේ ක්‍රිකට් පිටියේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඒ වගේම අද දවසේ ක්‍රිකට් පිටියේ හතරේ සීමාවෙන් එහා ඉඳලා ඔහු කරන සේවය මං හිතන්නේ කවුරුත් කරලා නැහැ මේ තාක් දුරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්. නමුත් පොඩි ආරංචියක් ආවා අපිට. දකුණු අප්‍රිකාවේ ඉඳලා සනත් ජයසූරිය තේරීම් කමිටුවේ සභාපති දුරෙන් ඉවත් වීමට ලිපියක් ශ්‍රී ලංකාවට එවුවා කියලා. මොකද්ද මේ කාරණාවේ ඇත්ත නැත්ත?
මදුර කියන ටෝරේ විශේෂයෙන්ම පසුගිය කාල සීමාවේදී අපිට දිගින් දිගටම ඇතැම් මාධ්‍ය වාර්තා පළ වුණා. තේරීම් කමිටු සභාපතිවරයා සහ ක්‍රිකට් පරිපාලනය අතර කණ්ඩායම් තේරීමේදී කිසියම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වන බව, මේ හේතුවෙන් සනත් ජයසූරිය තමන්ගේ තරතුරෙන් ඉල්ලා සිටීමට මීට පෙරත් ක්‍රියාත්මක වූ බව අපට වාර්තා වුණා. නමුත් මේ අවස්ථාවේදී නිල නොවක් ආරංචි මාර්ගෝසේ අපට වාර්තා වනවා, ඔහු දකුණු අප්‍රිකාවේ සිට තමන්ගේ ඉල්ලා සිටීමේ ලිපිය පසුගිය 8 වෙනිදා ක්‍රිකට් පරිපාලනයට යොමු කළ බවත්, ඊයේ දිනේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඊයේ රාත්‍රියේදී ක්‍රිකට් පරිපාලනය සමග ඔහු විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවත් වාර්තා වනවා. නමුත් එහි ප්‍රතිඵල පිළිබඳව ඊයේ රාත්‍රිය වනතුරුත් අපට කිසිවක් වාර්තා වුණේ නැහැ. අද උදෑසනදී තමයි ශ්‍රී ලංකාවේ වේලාවෙන් අපට මේ සම්බන්ධයෙන් මිල වාර්තාවක් දැනගැනීමට හැකියාව ලැබෙන්නේ. මෙහිට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන්නේ මේ දිනවල පැවැත්වීමට නියමිතයි. එළබෙන පෙබරවාරි 13 වනදා සිට මාර්තු මාස 10 වනදා දක්වා එංගලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙම සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මේ අවසාන වශයෙන් මේ සනත් ජයසූරියගේ ඉල්ලා සිටීමට හේතු වී ඇති බවත් අපට වාර්තා වනවා. ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ පහක් මේ එංගලන්ත තරඟ සංචාරයට ඇතුළත් වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගිය දා පැවැත්වුණා. මේ අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකයෙකු සහභාගී වූයේ නැහැ. පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන පමණයි සහභාගී වී සිටියේ. ඔහුවත් දන්නේ නැහැ කුමක්ද තමන්ට හිමි වී තිබෙන කණ්ඩායම කියලා. ක්‍රිඩකින් 20 දෙනෙකු නම් කර ඇති බව පමණයි ඔහු දන්නේ. ඒට සමගාමීව පසුගිය දින කිහිපයේම අප වාර්තා කළ පුවතක් තමයි මේ දඹුල්ල ක්‍රීඩාංගණයට අනුබද්ධිතව සේවය කළ කොන්ත්‍රාත් පදරම මත සේවය කළ සේවකීන් 11 දෙනෙකු තමන් සේවයේ ස්ථිර නොකිරීම නිසාවෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ වහලේ මත නැගී සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බව, තවදුරටත් එය ක්‍රියාත්මක වන බවත් වාර්තා වනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන් තමන්ව සේවයේ පිහිටවන බවටත් ස්ථිර කරන බවටත් දැනුම් දී ඇති බවත් අපට තොරතුරු වාර්තා වනවා. නමුත් තවදුරටත් මේ සත්‍යග්‍රහය ක්‍රියාත්මක වන බවත් වාර්තා වනවා. මාධ්‍යවේදීන්ට මේ වාර්තා කිරීම සඳහා ක්‍රීඩාංගණයට යෑම තහනම් කර තිබෙන බවත් අපට වාර්තා වනවා. මෙන්න මේ ආකාරයේ ගැටුම්කාරී වාතාවරණ කිහිපයක් අපට වාර්තා වනවා. තවත් තොරතුරක් තමයි පසුගිය දින කිහිපයේදී අසාර්ථකත්වයට පත් වූ කුසල් මෙන්ඩිස් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගන්නවද කියන කාරණාව ඔහු ඉවත් කිරීම නොවේ. ඔහුට යම් ආකාරයක ඔහුගේ මානසිකත්වයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් කෙටි කාලින විවේකයක් ලබා දිය යුතු බවක් ඇතැම් ක්‍රිකට් බලධාරීන් විශ්වාස කරන අතරතුර සනත් ජයසූරිය ඔහුව ඔස්ට්‍රේලියානු 20 තරගාවලියට නම් කිරීම පිටුපසත් ගැටුමක් තිබෙන බව වාර්තා වනවා. නමුත් ක්‍රීඩකින්ගේ කඩාවැටීම නැවැත්වීමට තවමත් ක්‍රිකට් පරිපාලනය සමත් වී නැහැ. ආසන්නතම සිදුවීම තමයි විනේෂ් ශන්දිමාල්.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ ගෙවි යන සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රීඩා පිටියේ ඇතිවෙච්ච උණුසුම් තත්ත්වයන් පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමග රංගන අපි ඊළඟට කතා බහ කරමු. මේ දෘශ්‍යබාධිත 2020 ලෝක කුසලන තරගාවලිය මේ දවස්වල පැවැත්වෙනවා ඉන්දියාවේදී. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම විශිෂ්ට විදිහට දස්කම් පාලා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. අද දවසේදී ඒ තරගය පැවැත්වෙනවා ඉන්දියාව සමග. මම හිතන්නේ ජාතික කණ්ඩායම එක පිට එක පරාජයන් ලබද්දී දෘශ්‍යබාධිත කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම එක පිට එක ජය ලබන්නට පටන් ගන්න තියෙනවා.
මදුර දෙවන වතාවට තමයි මේ ඉන්දියාවේදී පැවැත්වෙන්නේ දෘශ්‍යබාධිත 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම සුවිශේෂී දක්ෂතා මෙම තරගාවලිය පුරාවටම දක්වන්නට සමත් වුණා. පළමුවෙන්ම නවසීලන්තයේ පරාජයට පත් කළා. ඉන් අනතුරුව බටහිර ඉන්දියේ කුදේව් කණ්ඩායම පරාජයට පත් කළා. කෙසේ වෙතත් පාකිස්තානයේ හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණත් ඉන් අනතුරුව නැවතත් එංගලන්තයේ හමුවේ ජයග්‍රහණය වාර්තා කළා. නැවතත් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණත් ඉන් අනතුරුව අඛණ්ඩව ජයග්‍රහණ හතරක් වාර්තා කරන්නට සමත් වුණා. නේපාලයේ පරාජයට පත් කළා. ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළා. බංග්ලාදේශයේ පරාජයට පත් කරමින් අවසාන වශයෙන් දකුණු අප්‍රිකාවත් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. අද දිනේදී ඉන්දියාව සමගින් තමයි එම තරගය පැවැත්වෙන්නේ. දෙවන අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගයේ ලැබෙන 12 වෙනිදා තමයි පැවැත්වීමට නියමිත වන්නේ. මෙම මූලික වටයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණත් යම් ආකාරයකින් මෙම තරගයේ ජයගත හොත් ශ්‍රී ලංකාවට පළමු වතාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් හිමි වී තිබෙනවා. මේ දෘශ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඍජුවම අනුබද්ධිත ආයතනයක් නොවේ. ඒ වෙනම පරිපාලනයක් ඇතුළතේ තමයි පවතින්නේ. නමුත් මේ අවස්ථාවේදී මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් වන ක්‍රිකට් ඒ ආයතනයේ යටතේ ඔවුන්ට යම් ආකාරයක මූල්‍යමය සහනයක් හිමි කර දීමටත් ඔවුන් පියවරගෙන තිබුණා. එසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ ආකාරයෙන් ජාත්‍යන්තර තලයේ පරාජයට පත් වන විට මේ දෘශ්‍යබාධිත කණ්ඩායම හෝජයක් දහන ලැබීම පිළිබඳව පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකාවේ සෑම මාධ්‍යයක්ව වාර්තා කිරීමත් සැපේ පෙරෙන සිදුවීමක් කියලා අප සඳහන් කරන්නට ඕනේ. මදුර
ඔදාවි අවසන් වශයෙන් ක්‍රිකට් පිටියෙන් රග්බි පිටියට යන්නයි සූදානම් වන්නේ. රංගන අපි ගිය සතියේත් කතා බහ කරා මේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පිළිබඳව. මහනුවර ක්‍රීඩා සමාජය පසුබෑමකට ලක්ව ඉඳලා නැවතත් ඔවුන් ශූරතාව දිනාගත්තා කියලා අපිට ආරංචියක් ආවා. අපි ඒ ගැන අවසන් වශයෙන් කතා බහ කරමු.
ඔව් මදුර, තරගාවලියේ අවසන් සතියන්තයේ තරග අද දිනේදී ආරම්භ වීමට නියමිතව තිබියදී එක් සතියක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ප්‍රසාද ලක්ෂණ සටහනේ පෙරමුණ ගනිමින් සමස්ත ශූරතාව හිමි කර ගන්නට මහනුවර කණ්ඩායම සමත් වුණා. ඔවුන් තමයි පසුගිය වරත් ශූරතාවට හිමිකම් කීවේ. මෙවර තරගාවලියේ ආරම්භයේදීම අනපේක්ෂිත පරාජයක් සමගින් පසුබෑමකට ලක්ුණත් ඔවුන් නැවතත් ප්‍රසාද ලක්ෂණ සටහනේ පෙරමුණේ සිටි හැබ්ලොක්ස් කණ්ඩායම පසුගියදා හැබ්ලොක්ස් ක්‍රීඩාංගණයේදීම පරාජයට පත් කරමින් ලකුණු 26-11ක් ලෙස ඔවුන් තමන්ගේ සුපිරි ක්‍රීඩා විලාශය ප්‍රදර්ශනය කරමින් නැවතත් අන්තර් සමාජ ලීග් රග්බි පිටියේ ශූරතාව හිමි කරගත්තා. ප්‍රථම ස්ථානය ඔවුන් හිමි කරගත්තේ තරග 13කින් ජයග්‍රහණ 11ක් වාර්තා කර ප්‍රසාද ලකුණු 69ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටින්නේ හැබ්ලොක්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 13කින් තරග 11ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 63ක් සමගින් දෙවන ස්ථානයේ සිටිනවා. ඒ අනුව තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම සමස්ත ශූරතාවට හිමිකම් කියන්නට කවදත් දේශීය රග්බි පිටියේ ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජය පසුගියදා සමත් වුණා මදුර.
ඒ සමගින් අද දවසේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නේ අපේ මේ සූදානම. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට. අපි ලබන සතියේ නැවතත් සිකුරාදා දවසේ හමු වෙමු සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. ඒතෙක් ඔබට උද්‍යෝගීමත් සතියන්තයක්.